ගරු සුනිල් වටගල මන්ත්‍රීතුමා නියෝජ්‍ය ඇමතිතුමා ඔබතුමාට විනාඩි 10ක් කාලයක්. ගරු සුනිල් රත්නසිරි මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 11ක් කාලයක් ලැබෙනවා.
ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමිය 2024 අංක 49 දරන විදේශ නඩු තීන්දුව අන්‍යෝන්‍ය පිළිගැනීම ලියාපදිංචි කිරීම සහ බලාත්මක කිරීම පිළිබඳ පනතේ අතිවිශේෂ ගැසට් නිවේදනයේ පිළිබඳව මේ උත්තරීතර සභාවේ ගරු මන්ත්‍රී තුමන්ලා තුමියන්ලා අදහස් දක්වන අවස්ථාවේ විශේෂයෙන්ම කියන්නට ඕනේ මේ පනතත් සමග ලෝක රටවල් 53ක් සමග අපි ඒ රටේ අධිකරණවල ගනු ලබන තීන්දුව තීරණ අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීමට බැඳෙනවා. ඒ අනුව අපි ඕස්ට්‍රේලියාව කැනඩාව ඇතුළුව ලෝකයේ විවිධ රටවල්වල ඒ නීති රීති අනපනත් අපේ රටේ යම් යම් කාරණා සම්බන්ධයෙන් අනුගත කරගැනීමේ හැකියාව අත්පත් කරගත්ත රාජ්‍යයක් බවට පරිවර්තනය වෙනවා. විශේෂයෙන්ම ගරු සභාපතිතුමිය විදේශීය රටවල නඩු තීන්දුව සම්බන්ධයෙන් කතා කරනවා වගේම මම මේ මොහොත අවස්ථාවක් කරගන්නවා අපේ රටේ නීති පද්ධතිය 2024 සැප්තැම්බර් මාසේ 21 වෙනිදාට පෙර ආතුව කවර පන්නේ තත්වයකද තිබ්බේ කියන එක මතක් කරන්නට. විශේෂයෙන්ම අපි දන්නවා අපේ රටේ නීතිය දීර්ඝ කාලයක් මුළුල්ලේ එක් එක් පාර්ශ්වයන්ට ඒ ඒ ආකාරවලට ක්‍රියාත්මක වෙමින් තිබ්බා. විශේෂයෙන්ම අපේ රටේ දුක් විඳින ජනතාවගේ තිබ්බ විශාල චෝදනාවක් තමයි කුඩා වරදක් කරන කණ්ඩ දෙයක් නැති නිසා කොස් ගෙඩියක් කඩාගත්ත මිනිස්සෙක්ට පොල් ගෙඩියක් කඩාගත්ත මිනිස්සෙට පාන් ගෙඩියක් හොරකම් කරපු මිනිස්සෙට නීතිය දඬනය උපරිමයෙන්ම ක්‍රියාත්මක වෙනවා. හැබැයි රටේ ජනතාවගේ ධනය කෝටි ප්‍රකෝටි ගණන් වලින් හොරකම් කරපු හොර තක්කඩින් නිදොස් කොට නිදහස් වන තත්ත්වයක් දක්නට ලැබුණා. මට මතකයි එක් අවස්ථාවක පෙගරු ජනාධිපතිතුමන් විපක්ෂයේ ඉන්න අවස්ථාවක මේ උත්තරීතර සභාවේදී කිව්වා නඩුව කාගේද කියලා දන්නවනම් තීන්දුව මොකද්ද කියලා කියන්නට පුළුවන් තැනට අපේ රටේ අධිකරණ පද්ධතියේ බිඳ වැටීමක් තිබෙනවා කියලා. ඒ නඩුව රාජපක්ෂවරුන්ගේ නම්, ඒ නඩුව වික්‍රමසිංහලාගේ නම්, ඒ නඩුව ප්‍රේමදාසලාගේ නම් නිදොස් කොට නිදහස් කරන තත්වයක් තිබ්බා. එනිසා අපේ රටේ නීති පද්ධතිය බිඳ වැටීමට ලක් වුණා. හැබැයි ඒ බිඳ වැටීමට ලක් වෙන්නේ මේ අධිකරණ පද්ධතියේ තිබ්බ දෝෂදායක තත්වයන් නිසා නෙමෙයි. ඒ නඩු ගොනු කරනකොට එක්කෝ දුර්වල සාක්ෂි සහිතව එක්කෝ තාක්ෂණික දෝෂ සහිතව ගොනු කිරීම නිසා බොහෝමයක් වංචනිකයන් මේ නඩු තීන්දුවලදී නිදොස් කොට නිදහස් වන තත්වයකට ලක් වුණා. විශේෂයෙන්ම අපි දැක්කා පහුගිය කාලේ අපි බලයට එන්න පෙර ආතුව බොහෝ අවස්ථාවල විවිධ දූෂිත දේශපාලඥයන් රක්ෂිත බන්ධනාගාර ගත කරනකොට මාංචු දාපු අද්දෙක උත්සලා අර ඉන්දියානු නිදහස් සටනට උරදීපු කරදීපු වීරයෝ වගේ තමයි කෑ ගහගෙන බන්ධනාගාරය තුලට ගියේ. ඇයි ඒගොල්ලෝ දන්නවා බන්ධනාගාරය ඇතුලේ දවසයි දෙකයි උපරිම සති දෙකයි ඊට පස්සේ නිරුපද්‍රිතව වීරයෝ වගේ එන්න පුළුවන් කියලා. නමුත් ගරු සභාපතිතුමියනි අද තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. අද කවුරුවත් අද්දෙකට දාපු මාංචු සහිතව කෑකෝ ගහගෙන අධිකරණ පද්ධතිය තුල ඉඳලා බන්ධනාගාර ගත වෙන්නේ. අද සෑම පුරවැසියෙක්ම නීතියට බය වෙලා තියෙනවා. ඒ නිසා වෙනදා බන්ධනාගාරය ඇතුලේ ඒගොල්ලොන්ගේ ගීත, ඒගොල්ලොන්ගේ බයිලා, ඒගොල්ලොන්ගේ බජව් ඇහුණා. හැබැයි අද නීතිය ක්‍රියාත්මක වෙනකොට දැන් අන්න බන්ධනාගාර ඇතුලේ කෙඳිරිල්ල ඇඳිල්ල පටන්ගෙන තියෙනවා. ඒ නිසා අපේ රටේ නීතිය ක්‍රියාත්මක වන රාජ්‍යයක් බවට මේ කෙටි කාලය තුළ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවට පරිවර්තනය කරගන්නට හැකියාව ලැබුණා. ඒ නිසා ගරු සභාපතිතුමියනි මේ පහුගිය කාලේ තිබ්බ මේ පළාත් පාලන මැතිවරණයත් එක්කලා දැන් මේ විපක්ෂය නැවත උත්සාහ කරමින් තිබෙනවා අර පෙර පැවති කළු රාජ්‍ය නැවත අපේ රටේ ස්ථාපිත කරගන්නට. ඒ නිසා අපි දැක්කා 2024 සැප්තැම්බර් මාසේ 21 වෙනිදා වෙනකම් අපේ රටේ ජනාධිපති වෙයි කියලා හීන දැක්කේ සජිත් ප්‍රේමදාස මහත්තයා. හැබැයි 22 වෙනිදා ටෙලි වෙනකොට එතුමගේ හීනේ බොඳ වෙලා තිබ්බා. ඊට පස්සේ 2024 නොවැම්බර් මාසේ 14 වෙනිදා වෙනකම් ඒගොල්ලෝ හිතාන හිටියා ශක්තිමත්ම විපක්ෂය හදනවා විශාල සංඛ්‍යාවකින් මන්ත්‍රීවරුන්ගෙන් මේ පාර්ලිමේන්තුව පුරවනවා කියලා. හැබැයි නොවැම්බර් මාසේ 15 වෙනිදා වෙනකොට ඒ හීනයත් කඩාගෙන වැටුණා. ඒ අවස්ථා දෙකේදීම ඒගොල්ලොගේ තර්කයක් තිබ්බා අපි එකතු වෙලා ආවනම් ජනාධිපතිවරණයත් අපි දිනනවා මහමැතිවරණයත් අපි දිනනවා කියලා. ඒ නිසා අපි පළාත් පාලන මැතිවරණය තිබ්බා මැයි මාසේ 6 වෙනිදා අපි ඒගොල්ලොන්ට කිව්වා ඔයගොල්ලෝ තනි තනිය බැරි නම් එකතු වෙලා ඇවිල්ලා අපිව පරාජය කරන්න කියලා. හැබැයි ගරු සභාපතිතුමියනි ඉතිහාසයේ පළවෙනි වතාවට තනි පක්ෂයකට ලැබුණු වැඩිම පළාත් පාලන ආයතන සංඛ්‍යාව 340කින් 267ක් ජාතික ජන බලවේගයට ලබා දෙන්නට මේ රටේ ජනතාව තීන්දුව කරනවා. ඒකෙන් 152ක් සම්පූර්ණ බහුතර අතිවිශාල සාතිසේ බලයක් සහිතව ජනතාව අපිට බාර දෙනවා. තවත් 115ක් තිබ්බා අපිට වැඩි බලයක් සහිත ස්ථාන. විශේෂයෙන්ම කොළඹ මහනගර සභාව වගේම එතන ලොකු යුද්ධයක් කරනවා වගේම අපිටත් තිබ්බා ගම් ඇතුලේ ලොකු යුද්ධයක් කරන්න එදාම තමා වැලිකන්ද ප්‍රාදේශ සභාව පිහිටවන් ලැබුවේ. වැලිකන්ද ප්‍රාදේශ සභාව මෙද්ගිය 16 වෙනිදා පිහිටවන්න 15 වෙනිදා රාත්‍රියේ පොළොන්නර දිස්ත්‍රික්කයේ විපක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරයා විපක්ෂයේ පළාත් පාලන ආයතන නියෝජනය කරපු මන්ත්‍රීවරු ඔක්කොම අරන් ගියා වැලිකන්ද තියෙන හෝටලයකට. හෝටලයට අරන් ගිහිල්ලා රාත්‍රියේ කණ්ඩ බොණ්ඩ දීලා දැඩි ආරක්ෂාවක් සහිතව රැකවල් දාගෙන හිටියා. ඊට පස්සේ උදේ පාන්දර ලෑස්ති කරගෙන වෑන් එක දාගෙන වැලිකන්ද ප්‍රාදේශ සභාවට ඔක්කොම ටික අරගෙන ආවා. අරන් ඇවිල්ලා කිසි කෙනෙක්ට කතා කරන්න දෙන්නේ නැතුව රින්ගෙව්වා සභාව ඇතුළට. රින්ගෙව්වා සභාව ඇතුළට. ඔන්න ඔය විපක්ෂය කතා කරන ප්‍රජාතන්ත්‍රවාදේ. හැබැයි අපි ඉතාම ආදරණීයව සෙනෙහසින් කිව්වා හෘද සාක්ෂියට එකඟව රහසිගතව ඔයගොල්ලෝ ඡන්දෙ දෙන්න කියලා. රහසිගතව ඡන්දෙ දෙන්න කියලා. රහසිගතව දෙන්නේ නැතුව විවෘතව ඡන්දෙ දුන්නා නම් ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ මලගම මේ විපක්ෂය තමයි තියන්නේ. මේ වැලිකන්ද සභාවේ අපි වෙනුවෙන් ඡන්දෙ පාවිච්චි කළා අපේ සභාපතිවරයා පත් කරගන්න ඡන්දෙ ප්‍රකාශ කරපු ඒ මන්ත්‍රීවරුන්ට අපි දන්නවා මේගොල්ලෝ විවෘත වුණා නම් පන්න පන්න ගහනවා අතපය කඩනවා. මිනි මරපු ඉතිහාසයක් විපක්ෂයට තියෙන්නේ. ඒ නිසා මේ පළාත් පාලන ආයතනවල අපි වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන් ඉන්න විපක්ෂයේ සමහර මන්ත්‍රීවරුන්ට හදවතේ බයක් තිබ්බා භීතියක් තිබ්බා තමන්ට මොන දේ අත්පත් කරයිද මේ සාහසික විපක්ෂය කියලා. ඒ නිසා තමයි ගරු සභාපතිතුමියනි අපි ඉල්ලුවේ රහස් ඡන්දයක් දෙන්න. රහස් ඡන්දයක් දෙන්න. තමන්ගේ කැමැත්ත ස්වාධීනව ප්‍රකාශ කරන්න. දැන් මොකද්ද වුනේ? අද පළාත් පාලන ආයතන විශාල ගණනක් ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ගෙන් පිරෙද්දී දැන් ඒගොල්ලෝ මන් දැක්ක පහුගිය දවස්වල කියනවා මේකම තමයි රාජපක්ෂලත් කරේ, රාජපක්ෂලා ගියපු අඩිපාරේ තමයි අපිත් යන්නේ කියලා. ඒ නිසා ගරු සභාපතිතුමියනි,
ගරු මන්ත්‍රීතුමා විනාඩි දෙකක් කාලයක් තිබෙනවා තව.
ගරු සභාපතිතුමියනි, රාජපක්ෂලාගේ අවසාන පුරුක තමා ගෝඨාභය රාජපක්ෂ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අනුර කුමාර දිසානායක ගරු ජනාධිපතිතුමා අතර වෙනස මේ විපක්ෂයට අපි කියලා දෙන්න ඕනි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා බලයට ඇවිල්ලා මුලින්ම කරපු දේ තමයි තමන්ටත් තමන්ගේ සනහුරයටත් ඒ වෙනකොට දාලා තිබ්බ නඩු වලින් නිදහස් වෙන්න කටයුතු කරපු එක. හැබැයි අපි බොහොම ආඩම්බරයෙන් කියනවා අපේ පක්ෂේ නායකයා මේ උත්තරීතර සභාව දශක දෙකහමාරකට ආසන්න කාලයක් නියෝජනය කළා සමත මණ්ඩලයකවත් අයින් කරගන්න නඩුවක් තිබ්බේ නැහැ ගරු සභාපතිතුමියනි. ඊට පස්සේ දෙවෙනියට ගෝඨාභය මහත්තයා එනකොට කිව්වා මහින්ද වගේ නෙමෙයි ගෝඨා පවුලට සලකන්නේ ගෝඨා හරි කෙලින් මිනිහා කිව්වා. හැබැයි ජනාධිපති ගෝඨාභය, අගමැති මහින්ද රාජපක්ෂ, මුදල් ඇමති බැසිල් රාජපක්ෂ, ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ, වාරිමාර්ග ඇමති චමල් රාජපක්ෂ, නියෝජ්‍ය ඇමති සසේන්ද්‍ර රාජපක්ෂ ඔන්න ඒගොල්ලෝ පවුලට සලකපු විදිය අපි අදත් අභියෝග කරනවා ගරු සභාපතිතුමියනි අපේ ගරු ජනාධිපතිතුමා අනුරු කුමාර දිසානායක ජනාධිපතිතුමා තමන්ගේ සනහුරේ ගෑවිච්ච කෙනෙක්ටවත් කිසිදු වරදානයක් නිලනාමයක් දීලා නැහැ. ඒ ආදර්ශය අපිත් තරම් කියනවා අපේ 159ක් ඉන්නවා ගරු සභාපතිතුමියනි අපේ රියදුරෙක්වත් අපේ සනහුරේ ගෑවිච්ච කෙනෙක්ට අපි දීලා නැහැ. අපි කියනවා මේ විපක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුන්ට පුළුවන් නම් අභියෝග කරනවා තමන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ ලේකණේ දෙන්න මේ සභාවට අපි දෙන්නම් අපේ ලේකණේ. ඒ නිසා දෙවෙනියට ගරු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරණයට වඩා ගව් ගණනක් උඩින් ඉන්නවා කියලා පෙන්නවා. ඊට පස්සේ අවසානයක තුන්වෙනි එක ගරු සභාපතිතුමියනි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා බලයට ඇවිල්ලා තුන්වෙනියට කරපු දේ තමයි එතෙක් Tamanට බලයට එන්න උදව් කරපු චෞර කල්ලියට විශාල බදු සහන දුන්නා.
හැබැයි අවසන් ගරු මන්ත්‍රීතුමා
හැබැයි ගරු ජනාධිපති අනුරු කුමාර දිසානායක මහත්මයා බලයට ඇවිල්ලා බදු වංචා කරපු අයට බදු දැලයලලා ඒගොල්ලෝ සිරගත කරන්න අවශ්‍ය ඒගොල්ලන්ට දඬුවම් කරන්න අවශ්‍ය නීති රීති අනපනක් ටික හැදුවා. ඒ නිසා ගරු සභාපතිතුමියනි අවසාන වශයෙන් ප්‍රකාශ කරන්න තියෙනවා දශකයක් නෙමෙයි තව දශක ගණනාවක් ගියත් මේ රට පාලනය කරන අපි අපේ ජීවිත කාලයේ දකින එකම දේශපාලන පක්ෂය තමයි ජාතික ජන බලවේගය. බොහොමත්ම ස්තුතියි.